ආයුබෝවන් දුවේ පුතේ. 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යා පාඩමක් අරගෙන ඔන්න අදත් මම රුහුණු ගුරු ගෙදරට ආවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරු ගෙදරට ආ මම දිනියාය අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශිකා බී විජිතා රුක්මණී ගුරුතුමිය. හොඳයි දුවේ පුතේ, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘථුවියේ ප්‍රධාන භෞතික ලක්ෂණ කියන දෙවන පාඩම. 10 ශ්‍රේණියේ දෙවන පාඩම. අපි පෘථුවියේ ප්‍රධාන ලක්ෂණ කොටස් දෙකකට බෙදලා දැක්කුවා. දුවල පුතාලට මතක ඇති. ඒ කොටස් දෙකෙන් පසුගිය පාඩම් වලදී අපි භෞතික භූදර්ශනයේ ලක්ෂණ පිළිබඳව කතා කරා. අපි අද කතා කරන්නේ එම කොටස් දෙකෙන් දෙවනි කොටස, දේශගුණය ගැන. මේ භෞතික භූදර්ශනයේ වෙනස්කම් නිසා දේශගුණයේ විවිධත්වයක් දැක ගන්න පුළුවන්. දේශගුණ විවිධත්වය පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා මගේ දුවල පුතාලා දැනගෙන ඉන්න ඕන කාලගුණය හා දේශගුණය කියන්නේ මොකක්ද කියලා. අපි බලමු නේද කාලගුණය කියන්නේ මොකක්ද කියලා. කාලගුණය කියන්නේ දුවේ පුතේ යම් ස්ථානයක කෙටි කාලයක් තුල, කෙටි කාලයක් තුල වායුගෝලයේ පවතින ස්වභාවය, නැත්නම් වෙනස්කම්. මෙහි කාලගුණය කියලා කියන්නේ කෙටි කාලයක් තුල වායුගෝලයේ පවතින ස්වභාවය. මේ පාඩම අහගෙන ඉන්න දුවල පුතාලා ඉන්න ප්‍රදේශ අනුව සමහර වෙලාවට සමහර ප්‍රදේශවලට මේ වෙලාවේ වැස්ස තියෙන්න පුළුවන්. තවත් සමහර තැන්වලට හොඳින් හිරු එළිය ලැබෙන්න පුළුවන්. ඒ වගේම සමහර තැන්වලට සුළං තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවලට වැහි වලාකුළු තියෙන්න පුළුවන්. ඒ අපි කිව්වේ කාලගුණික අංග කිහිපයක්. ඒ කියන්නේ උෂ්ණත්වය, වර්ෂාපතනය, වායු පීඩනය, ආර්ද්‍රතාව, වලාකුළු ආදිය තමයි අපි කාලගුණික අංග කියලා කියන්නේ. එහෙනම් දුල පුතාල දන්නවා කෙටි කාලයක් තුල වායුගෝලයේ පවතින ස්වභාවය තමයි කාලගුණය කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි බලමු දේශගුණය කියන්නේ මොකද්ද කියලා. දේශගුණය කියන්නේ දුවේ පුතේ දීර්ඝ කාලයක් තුල, දීර්ඝ කාලයක් තුල කාලගුණික දත්ත අධ්‍යයනය කිරීමෙන් ලබා ගන්නා වායුගෝලීය සාමාන්‍ය තත්ත්වය. මේ දීර්ඝ කාලය කියන්නේ දුවේ පුතේ වසරක් දෙකක් නෙමෙයි. මේ සඳහා අවම වශයෙන් වසර 30කවත්, 30ට වඩා වැඩි වෙන්න ඕන, අවම වශයෙන් වසර 30කවත් දත්ත අධ්‍යයනය කළා තමයි දේශගුණය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට වසර 30කට එහා පැත්තේ දත්ත ලබාගෙන ඒවා අධ්‍යයනය කිරීමෙන් තමයි දේශගුණය ගැන කතා කරන්න වෙන්නේ. එහෙනම් දේශගුණය කියන්නේ දීර්ඝකාලීනව වායුගෝලයේ කාලගුණික දත්තයන් අධ්‍යයනය කිරීමෙන් ලබා ගන්නා සාමාන්‍ය තත්ත්වය. හොඳයි. ලෝකයේ දේශගුණ ව්‍යාප්තිය පිළිබඳව මුල්ම අදහසක් ඉදිරිපත් කරලා තියෙන දුවේ පුතේ ක්‍රිස්තු පූර්ව 384 දී. ඒ ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල් විසින්. ඊට පසු කාලීනව දේශගුණය ගැන දේශගුණ විද්‍යාඥයින් අදහස් දක්වලා තියෙනවා. අපි බලමු ඒ කවුද කියලා. ඔස්ටින් මිලර්, තෝන්ත්වේට්, කිපන් කියන දේශගුණ විද්‍යාඥයින් තමයි දුවේ පුතේ දේශගුණය පිළිබඳ මත ඉදිරිපත් කරලා තියෙන්නේ. ලෝකයේ අක්ෂාංශීය උෂ්ණත්ව ව්‍යාප්තිය පදනම් කරගෙන බෙදා ඇති ප්‍රධාන දේශගුණික කලාප පිළිබඳව තමයි මේ දේශගුණ විද්‍යාඥයින් අදහස් දක්වලා තියෙන්නේ. අපි මේ බලමු මේ උෂ්ණත්ව ව්‍යාප්තිය පදනම් කරගෙන බෙදලා තියෙන දේශගුණික කලාප මොනවද කියලා. මේ දේශගුණික කලාප තුනක් ගැන තොරතුරු අපි හොයා බලන්න උත්සාහ කරනවා. අපි මුලින්ම බලමු ඒ දේශගුණ කලාප තුන මොනවද කියලා. ඒ දේශගුණ කලාප තුන තමයි දුවේ පුතේ නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය සහ ශීත කලාපය. එතකොට මගේ දෝල පුතාලා මෙන්න මේ කලාප තුන පිළිබඳව. මොනවද කලාප තුන? නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය සහ ශීත කලාපය. මෙන්න මේ කලාප තුන ගැන නැත්නම් මේ දේශගුණික කලාප පිළිබඳව විස්තරාත්මකව කරුණු දැනගෙන ඉන්න ඕන. හොඳයි, අපි මුලින්ම බලමු නිවර්තන කලාපය පිළිබඳව. නිවර්තන කලාපය පිහිටීම කොහොමද? නිවර්තන කලාපයේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. හොඳයි, අපි මුලින්ම බලමු නිවර්තන කලාපයේ පිහිටීම. නිවර්තන කලාපය කියන්නේ දුවේ පුතේ කර්කටක නිවර්තනයත්. ඔගොල්ලෝ දන්නවා කර්කටක නිවර්තනය කියන්නේ උතුරු අක්ෂාංශ 23 හා මාර. කර්කටක නිවර්තනයත්, ඒ කියන්නේ උතුරු අක්ෂාංශ 23 හා මාරත්, මකර නිවර්තනයත් නැත්නම් දකුණු අක්ෂාංශ 23 හා මාරත් අතර කලාපය තමයි අපි නිවර්තන කලාපය කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ නිවර්තන දේශගුණ කලාපයේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. දුවේ පුතේ, මේ නිවර්තන කලාපයේ තමයි උෂ්ණත්වය අධිකම කලාපය. මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ට වඩා වැඩි වෙනවා. ඒක නිසා අපි කියනවා නිවර්තන කලාපය තමයි උෂ්ණත්වය අධිකතම කලාපය කියලා. මගේ දූල පුතාලට තේරෙනවා, මොකද අපි අයත් වෙන්නේ මේ නිවර්තන කලාපයට. ඒ වගේම තමයි මෙහි තවත් විශේෂ ලක්ෂණයක් තමයි ඍතු ભેදයක් නැහැ. අපේ රට ගත්තත් අපිට එහෙම පැහැදිලි ඍතු ભેදයක් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට ඒකත් විශේෂ ලක්ෂණයක්. නිවර්තන කලාපයේ ඍතු ભેදයක් දක්නට නැහැ. ඒ වගේම තමයි අධික වර්ෂාපතනයක් මේ ප්‍රදේශවලට ලැබෙනවා. ඒ වගේම තමයි මේ කලාපයේ දක්නට ලැබෙනවා විශාල කාන්තාර ප්‍රදේශ. අපි ගත්තොතින් ඇමසන්, කොංගෝ වැනි විශාල වනාන්තර ප්‍රදේශ දකින්න පුළුවන් වෙන්නේ මේ නිවර්තන කලාපයේ. ඒක මේ නිවර්තන දේශගුණ කලාපයේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි මේ කාන්තාර ප්‍රදේශත් මේ නිවර්තන කලාපයේ දකින්න පුළුවන් වෙනවා. අපි ගත්තොත් උදාහරණ විදියට සහරා කාන්තාරය, අරාබි කාන්තාරය, තාර් කාන්තාරය, මධ්‍යම ඕස්ට්‍රේලියන් කාන්තාරය, මේ කාන්තාර නිවර්තන කලාපයේ පිහිටි කාන්තාර ප්‍රදේශ. එතකොට නිවර්තන කලාපයේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි කාන්තාර පිහිටීම. ඒ වගේම තමයි මේ නිවර්තන කලාපයේ දකින්න පුළුවන් වෙනවා විශාල තෘණ භූමි ප්‍රදේශ. මොනවද දුවේ පුතේ? විශාල තෘණ භූමි ප්‍රදේශ. ඒ වගේම තමයි මෙහි දක්නට ලැබෙන විශේෂිත දේශගුණ වර්ගයක් ලෙස මෝසම් දේශගුණය දැක ගන්න පුළුවන්. මේ නිවර්තන දේශගුණයේ විශේෂිත දේශගුණ වර්ගයක් තමයි මෝසම් දේශගුණය. මගේ දූල පුතාලට ඉදිරියට මේ මෝසම් දේශගුණය ගැන ගොඩක් තොරතුරු දැනගන්න ලැබේවි. හොඳයි. එහෙනම් අපි ප්‍රධාන දේශගුණ වර්ග තුනෙන් නිවර්තන දේශගුණය ගැන නැත්නම් නිවර්තන කලාපය ගැන ඔන්න අපි කතා කරා. අපි ඊළඟට බලමු සෞම්‍ය දේශගුණය පිළිබඳව. මේ සෞම්‍ය දේශගුණයේ පිහිටීම අපි දැනගෙන ඉන්න ඕන නේද? මෙහි ව්‍යාප්තිය වෙන්නේ උතුරු අක්ෂාංශ 23 හමාරේ සිට. නැත්නම් කර්කටක නිවර්තනයේ සිට උතුරු අක්ෂාංශ 66 හමාර දක්වාත්. ඒ වගේම දකුණු අක්ෂාංශ 23 හමාරේ සිට, ඒ කියන්නේ මකර නිවර්තනයේ සිට දකුණු අක්ෂාංශ 66 හමාර දක්වාත් කලාපේ. මීළඟට අපි මෙහි තියෙන විශේෂ ලක්ෂණ පිළිබඳව සලකලා බලමු. මෙහි විශේෂ ලක්ෂණ කීපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වය අඩුයි. අපි කිව්වා නිවර්තන කලාපයේ උෂ්ණත්වය ගොඩක් වැඩි කියලා. ඊළඟට වර්ෂාපතනය අඩුයි. ඒ වගේම තමයි දුවේ පුතේ පැහැදිලි ඍතු ભેදයක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ පැහැදිලි උණුසුම් ඍතුවක් තියෙනවා, ඒ වගේම වර්ෂාපතනය සහිත ශීත ඍතුවකුත් දකින්න පුළුවන්. මෙම කලාපයේ දකින්න පුළුවන් විශේෂිත දේශගුණ ලක්ෂණයක් තමයි දුවේ පුතේ මධ්‍යදරණී දේශගුණය. මොකද්ද දේශගුණ වර්ගය? මධ්‍යදරණී දේශගුණය. හොඳයි, අපි මීළඟට සලකලා බලමු ශීත දේශගුණය පිළිබඳව. අපි දැනගන්න ඕන මේ ශීත දේශගුණයේ ව්‍යාප්තිය. මුලින්ම අපි සලකලා බලමු මෙහි ව්‍යාප්තිය කොහොමද කියලා. ආක්ටික් වෘතයේ සිට, ඒ කියන්නේ උතුරු අක්ෂාංශ 66 හමාරේ සිට උත්තර ධ්‍රවය දක්වාත්, ඇන්ටාක්ටික් වෘතයේ සිට එනම් දකුණු අක්ෂාංශ 66 හමාරේ සිට දක්ෂිණ ධ්‍රවය දක්වාත් තමයි තේ ශීත දේශගුණ කලාපයට අයත් වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන මේ ශීත දේශගුණ කලාපයේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. අපි බලමු නේද මොනවද මෙහි තියෙන විශේෂ ලක්ෂණ කියලා. උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය අඩුයි කියන්නේ පුතේ අර සෞම්‍ය කලාපයේත් අපි කිව්වා උෂ්ණත්වය අඩුයි කියලා. හැබැයි ඊටත් වඩා උෂ්ණත්වය මේ ශීත කලාපයේ අඩුයි. ඒක සාමාන්‍ය ශීත ඍතුවේදී ඍණ සෙල්සියස් අංශක 23 ඉඳලා ඍණ සෙල්සියස් අංශක 7 දක්වා වෙනස් වෙනවා. ඒ වගේම තමයි වාර්ෂික වර්ෂාපතනය අඩුයි. මේ ප්‍රදේශවලට තුහින හා හිමපතනය තමයි ඇති වෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කලාපයේ විශේෂිත දේශගුණයක් ලෙස තුන්ද්‍රා දේශගුණය දක්වන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි දේශගුණ වර්ග තුන පිළිබඳව කරුණු සොයලා බැලුවා. මීළඟට අපිට මේ දේශගුණ ය මානුෂ කටයුතු කෙරෙහි බලපාලා තියෙන ආකාරය සොයා බලන්න පුළුවන්. මේ දේශගුණය කොහොමද මානුෂ කටයුතු කෙරෙහි බලපාලා තියෙන්නේ කියලා අපි එහෙනම් හොයා බලමු. විවිධ දේශගුණ වර්ගවල විවිධ භෝග වගා කිරීම. දැන් මගේ දුවල පුතාලා දන්නවා අපේ ශ්‍රී ලංකාව ගත්තත් ශ්‍රී ලංකාව තුල විවිධ දේශගුණ ලක්ෂණ දකින්න පුළුවන්නේ නේද? වියලි කලාපයක් තියෙනවා, තෙත් කලාපයක් තියෙනවා, කඳුකර කලාපයක් තියෙනවා. එතකොට අපි දන්නවා ඒ ඒ ප්‍රදේශවලට උචිත භෝග වර්ග වෙනස් වෙනවා නේද? විවිධ භෝග වර්ග තමයි වගා කරන්නේ. ඒ වගේ තමයි දුවේ පුතේ මේ ලෝක පරිමාණයෙන් තියෙන මේ දේශගුණික කලාපවල විවිධ භෝග වර්ග වගා කරන්නේ. දැන් අපි නිවර්තන කලාපය ගත්තොතින් වීගොවිතන. ඒ කියන්නේ වීගොවිතන කරගෙන යන්න අවශ්‍ය සාධක මේ නිවර්තන කලාපයේ තියෙනවා. නේද? අපි ශීත කලාපය ගත්තොතින් ශීත කලාපයේ වීගොවිතන කරන්න පුළුවන් සාධක කරන්න අවශ්‍ය සාධක නැහැ. නේද? ඒක නිසා මේ විවිධ භෝග වගා කරන්නේ විවිධ දේශගුණ වර්ගවල. දැන් අපි ගත්තොත් සෞම්‍ය කලාපයේ තිරිඟු වගාව. දැන් අපේ රටවල් වල තිරිඟු වගාව කරන්න ඒ සාධක නැහැ. නේද? අපි නිවර්තන කලාපයේ පිහිටි රටක්. එහෙනම් දූල පුතාලා හොඳින් තේරුම් ගන්න විවිධ දේශගුණ වර්ගවල විවිධ භෝග වගා කරන්නේ. ඒ වගේම තමයි යහපත් දේශගුණයක් සහිත ප්‍රදේශවල අධික ජනසංඛ්‍යාවක් වාසය කරනවා. නේද? අපිට ශ්‍රී ලංකාව උදාහරණයට ගත්තත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. නේද? අපි ගත්තොතින් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර වගේ ප්‍රදේශවල හොඳ දේශගුණයක් තියෙනවනේ. නේද? ඒක නිසා ඒ ප්‍රදේශවල ජනසංඛ්‍යාව වැඩි. අපි ගත්තොතින් මුලතිව්, වවුනියාව, නේද? ඒ වගේ ප්‍රදේශවල ජනසංඛ්‍යාව අඩුයි. ඒකට හේතුව තමයි පුතේ මේ දේශගුණයේ පවතින වෙනස්කම්. අපි ලෝක මට්ටමින් ගත්තත් මේ සිද්ධිය මේ විදියටම තමයි බලපාන්නේ. මගේ දූල පුතාලා පුළුවන් නම් ලෝක ජනගහනය දැක්වෙන සිතියමක් අරගෙන බලන්නකෝ. වැඩියෙන්ම ජනසංඛ්‍යාවක් වාසය කරන්නේ මේ හොඳ දේශගුණික තත්ත්ව දකින්න පුළුවන් වෙන ප්‍රදේශවල. අපි ගත්තොත් ඉන්දියාව, චීනය, නේද? මේ ප්‍රදේශවල අධික ජනසංඛ්‍යාවක් වාසය කරනවා. ඒ වගේම ඇමරිකා මහද්වීපය ගත්තොතින් නැගෙනහිර ප්‍රදේශයේ ඇමරිකාවේ විශාල ජනසංඛ්‍යාවක් වාසය කරනවා. ඒ වගේම තමයි අහිතකර දේශුණයක් පවතින ප්‍රදේශවල ජනසංඛ්‍යාව අඩුයි. දැන් අපි සිතියමක් අරගෙන බැලුවොතින් දූල පුතාලට පැහැදිලි කරගන්න පුළුවන් වේ. අපි අර කාන්තාර ප්‍රදේශ ගැන කතා කරානේ. ඒ ප්‍රදේශවල ජනසංඛ්‍යාව අඩුයි කියන එක පැහැදිලි කරගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි දුවේ පුතේ භෝග ව්‍යාප්තියේ අස්වැන්න ආදිය කෙරෙහි ඇතිවන බලපෑමත් විශේෂ ලක්ෂණයක් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම දේශගුණය අනුව මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් හා වාසස්ථානාදී සෑම අංශයකම වෙනස්කම් ඇති වෙනවා. දේශගුණය අනුව මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් හා වාසස්ථාන ආදී සෑම අංශයකම වෙනස්කම් ඇති වෙනවා. ශීත රටවල ජනතාව මගේ දූල පුතාලා දැකලා ඇති පින්තූර වලින් සම්පූර්ණයෙන් ඇඟ ආවරණය වන ආකාරයේ ඇඳුම් තමයි ඇඳගෙන ඉන්නේ. මොකද ශීතල වැඩි වශයෙන් ඒ ප්‍රදේශවල තියෙන නිසා. ඒ වගේම තමයි උෂ්ණ රටවල, නැත්නම් නිවර්තන කලාපය ගත්තොත් නිවර්තන කලාපයේ දැන් අපේ වගේ රටවල් වල අපි සැහැල්ලු කපු ඇඳින් භාවිතා කරන්න තමයි උත්සාහ ගන්නෙ. ඒ වගේම තමයි පුතේ තව ලක්ෂණයක් තමයි දේශගුණයට අනුව විවිධ ආර්ථික කටයුතු තීරණය වෙලා තියෙනවා. දැන් අපි ගත්තොතින් කෘෂිකාර්මික කටයුතු ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඒ සඳහා සුදුසු පරිසරවල. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා නිර්මාණය වෙලා තියෙන්නේ ඒ කර්මාන්ත ශාලාවලට උචිත ප්‍රදේශවල. ඒ විදියට දේශගුණයට අනුව විවිධ ආර්ථික කටයුතු තීරණය වෙනවා. ඒ වගේම තමයි දේශගුණික විවිධත්වයට ගැළපෙන සංචාරක කටයුතු තීරණය වෙනවා. අපි බලමු උදාහරණ විදියට. දැන් කඳු ආශ්‍රිත ප්‍රදේශවල නම් ඒ ප්‍රදේශවල සංචාරක කටයුතු කඳු නැගීම ආශ්‍රිතව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොතින් හිමාලය කඳු ආශ්‍රිතව. ඒ වගේම තමයි අයිස් ප්‍රදේශවල නැත්නම් ග්ලැසියර් තියෙන ප්‍රදේශවල හිම මත ලිස්සා යාම වැනි විනෝදජනක ක්‍රීඩාවල යෙදෙන්න තමයි සංචාරකයන් උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි දැන් අපේ වගේ නිවර්තන කලාපේ රටවලට උෂ්ණත්වය විඳ ගැනීමට ශීත රටවලින් මගේ දූල පුතාලා දන්නවා ශීත කාලයට යුරෝපීය රටවල්වල ශීත කාලයට අපේ රටවල්වලට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙනවා. හොඳයි, ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි මුහුදු මට්ටම ඉහළ යාම නිසා ඇතිවන අහිතකර බලපෑම්. දේශගුණයේ වෙනස්කම් නිසා දූපත් ජලයෙන් යට වෙන්න පුළුවන්. දේශගුණයේ වෙනස් වීම කියන්නේ දුවේ පුතේ, දේශගුණයේ උෂ්ණත්වය වැඩි වෙනවා, වැඩි වුණොත් ග්ලැසියර් දිය වෙනවා, ග්ලැසියර් දිය වීමෙන් මුහුදු මට්ටම් ඉහළ යන්න පුළුවන්. ඒක නිසා දැනට පුරෝකථනය කරලා තියෙනවා මාලදිවයින් දූපත් තවත් වසර ගණනකදී ජලයෙන් යට වෙන්න පුළුවන් කියලා. එහෙනම් දේශගුණික වෙනස්කම් නිසා ග්ලැසියර් දිය වීමෙන් තමයි මේ මුහුදු මට්ටම් ඉහළ යන්නේ. හොඳයි දුවේ පුතේ, අද අපි 10 ශ්‍රේණියේ දෙවන පාඩම මෙයින් අවසන් කරනවා. ඒක නිසා දූල පුතාලා 2016, 17, 18, 19, 20 කියන වසරවල අපෝස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන මේ පාඩමට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ඒ වගේම තමයි රුහුණු ගුරු ගෙදරින් ඔයාලට ලැබිලා තියෙන පැවරුම් වලටත් පිළිතුරු ලියන්න. එහෙනම් දුවේ පුතේ, තවත් භූගෝල විද්‍යා පාඩමකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔබ සැම දෙනාටම සුබ දවසක්, ආයුබෝවන්.